అనంత కీరస, అనంత కీరస.
සුබ සන්ධ්‍යාවක්, සුඳුරු සන්ධ්‍යාවක් ප්‍රේමිත මිත්‍රනි. අදත් අනන්ත ගීරසේ අපි හමුවන මොහොත දන්නේම නැතුව 2013 පෙබරවාරි මාසෙට ඇවිල්ලා. ඒ කියන්නේ කොයිතරම් අප හිටියත් සාමාන්‍ය මෙන්න මෙහෙම කිව්වොත් වැඩ කරන අයට, වැඩ කරන කෙනාට වේගින් කාලය ඉකිල යනවා. වැඩ නොකරන කෙනාට, එහෙම නැත්නම් කම්මැලියට කියලා අපි කියමුකෝ, කම්මැලියට වෙලාව යන්නේ. එහෙම නැත්නම් වෙලාව යන්නේ බොහොම හිමින්. ඒ කියන්නේ මුකුත් කරන්න නැති හින්දා, කරන්න නැති හින්දා. ඉතින් එතකොට අපි ඒ කතාව අපිට කිව්වේ විශේෂයෙන් මේ මොහොතේ. දන්නවා මේ සතියක් තිස්සේ වැඩ කරලා හැම මේ ගෙවල් දොරවලට යනවා. සමහරු ගෙවල් දොරවල ඉඳගෙන මේක අහනවා, සමහරු ඌමනාවෙන් අහනවා, සමහරුන්ට ඇහෙනවා. කොමුණත් අනන්ත ගීරසයත් එක්ක බැඳිලා තියෙන බැම්ම අතිවිශාල බව අපට දැනෙනවා. ඉතින් මේ පෙබරවාරිය ශ්‍රී ලංකාවට අතිශයම වැදගත්. ඒ කියන්නේ කලාලෝකයට වැදගත් එක් කියන්නේ සංදිස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය දිහා බලපුවම ජනප්‍රිය සිනමාව කියන එක අපි කවුරුත් දන්නවා බිහි වෙන්නේ 60 මුල් කාලේ, 70 දශකය සහ 80 දශකය අගභාගයේදී, 90 දශකය අගභාගය වෙනුවට සිනමා කර්මාන්තයේ යම්කිසි අර්බුද තත්වයකට පැන නගින තෙක් ඒ විශේෂම ජනප්‍රිය සිනමාව, වාණිජ සිනමාව කියලා හඳුන්වන සිනමාව පැවතුණා. විශේෂයෙන්ම සිනමා කර්මාන්තයක් බවට පත්වෙන්නට විශාල පිටිවහලක් බවට එය පත්වෙච්ච බව නිසැකයි. ඉතින් ප්‍රියමිත්‍ර මිත්‍රවෙනි, ඔය ඒ ජනප්‍රිය වාණිජ සිනමාව මට හිතෙන චතුරස්ත්‍රාකාරයි කියලා. ඒ කියන්නේ චතුරස්ත්‍රයක් නම් බලකණු හතරක් වටා තමයි සියලු දේ ගොඩනැගුණේ. එක් චතුරස්ත්‍රය එක් බලකණුවක් තමයි ගාමිණී ෆොන්සේකා, අනෙක් පැත්තේ මාලිනී ෆොන්සේකා. තව බලකණුවක් විජය කුමාරණතුංග, අනිත් පැත්තේ එච්.ආර්. ජෝතිපාල. මේ හතර දෙනා වටා තමයි ජනප්‍රිය සිනමාව ගොඩනැගුණේ, ජනප්‍රිය ගීත කලාව ගොඩනැගුණේ. අදත් පවතින ගීතාවලියක් ඇත්නම් එයින් 50%කවත් අයිතිය තියෙන්නේ මේ සිව් දෙනා එක්ක බෙදා හදාගත්ත පසුබිමේ සහ තිබෙන අවු දේවල් බව කිව යුතුමයි. ඉතින් මං මෙහෙම සඳහන් කළේ, අපි අර කියපු චතුරස්රාකාර බලකණු හතරෙන් දෙකක උපත සහ විපත සැමරෙන මාසය මේ වන නිසා. එච්.ආර්. ජෝතිපාල ඉපිද, එහෙම නැත්නම් ඔහුගේ උපන්දිනය යෙදී තිබෙන්නේත් මේ මාසයට. වයස අවුරුදු 76ක් පිරෙන ඔහු ජීවතුන් අතර හිටියානම්, ඊට පස්සේ අතිශය ජනප්‍රිය කඩවසම්නලු විජය කුමාරණතුංගයන් මරණයට පත්වන්නේත්, එහෙම නැත්නම් විපත සිදු වුනේත් පෙබරවාරි මාසේ. ඉතින් ඒ නිසා මේ සියල්ල සිහිපත් කිරීම උදෙසා අද දිලීප අබේසේකර වෙනුවට මං කැඳවාගත්තේ, දිලීප කාර්යබහුල නිසා කැඳවාගත්තේ ඔවුන් එක්ක එකට වැඩ කරපු ගාමිණී මාලිනී විජය ජෝතිපාල වගේ අයත් එක්ක එකට වැඩ කරපු. ඒ කාලේ චිත්‍රපට කර්මාන්තේ අපිට හමුවෙන පතාක නම් කීපයක් තියෙනවා. ලේන් මොරායස්, එම් අස්තාන්, ජෝදේ වානන්ද, රොබින් තම්පෝ, ඔය ආදි වශයෙන් ඒ පරම්පරාවේ මට දැනෙන්නේ අන්තිමයා හැටියට ඔහු දිනේෂ් ප්‍රේසාත්. සුබ සන්ධ්‍යාවක්.
සුබ සන්ධ්‍යාවක්.
මං කියපු ටික හරි නේද?
හරියට හරි එක අකුරක් ඇරෙන්න.
මොකද්ද?
ඔතුමා කිව්වා විජය කුමාරණතුංග කියලා. නමුත් හරිනම විජය කුමාරතුංග.
කුමාරතුංග
ඒක මම විජය මහත්තයාගෙන් අහලා තමයි මම දැනගත්තේ. මොකද හැමෝම වැරදියට නම භාවිතා වෙනවා චිත්‍රපටවල. සමහරක් කියලා විජය කුමාරතුංග කියලා යනවා, සමහරක් චිත්‍රපටවල විජය කුමාරණතුංග කියලා යනවා. ඉතින් මම දවසක් විජය මහත්තයත් එක්ක මේ රූපගත කිරීමක් කර කර ඉන්න අවස්ථාවේ මම ඒක ඇත්ත වශයෙන්ම මට මේක දැනගන්න ඕන කියලා, මේ හරිනම මොකද්ද කියලා. පස්සේ විජය මහත්තයාම කිව්වා මේ මගේ හරිනම විජය කුමාරතුංග කියලා.
විජය ඇන්ටනී කුමාරතුංග නේද?
ඔව්. නමුත් භාවිතා වෙන නම විජය කුමාරතුංග.
දැන් ඕකේ මේ මේ හරි වැරද්ද පිළිබඳව අතරම නිවැරදි කිරීම සම්බන්ධයෙන් බිහිවෙන ස්තුති දිනේෂ්. එකක් තමයි මේ දැන් ඔහුගේ ප්‍රිය බිරිඳන චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනිය ඇය භාවිතා කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කියලා.
ඔව් ඒක තමයි.
එතකොට මේ කියන්නේ දැන් විජේගේ පුත්‍රරත්නෙටත් විමුක්ති කුමාරතුංග විය යුතුයි.
විමුක්ති කුමාරතුංග විය යුතුයි.
කුමාරතුංග විය යුතුයි. එතකොට මේ අයත් එක්ක කියන්නේ විශේෂයෙන්ම ජෝතිපාල සහ ජෝතිපාල ගැන ඔබ මොනවද කියන්නේ විශේෂයෙන්ම?
ජෝතිපාල ගැන කියන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම දැන් එතන අපි ජෝතිපාල ජෝතිය ගැන කතා කරන්නේ අපි අදාවිත්
ජෝතිසා විජය ගැන.
ඔව් ජෝතිසා විජය ගැන. ජෝතිපාල මහත්තයා 1936 පෙබරවාරි මාසේ 12 වෙනිදා උපත ලද්දේ. ඒ මාසෙම තමයි විජය මහත්තයා නැතුනේ 16 වෙනිදා.
වෙලාවත් මතකයි නේද?
ආසන්න වශයෙන් විජය මහත්තයා නැතු වෙච්ච වෙලාව දවල් 12:20ට පමණ. මට මම දැනගන්නකොට 12:40ට ඇති. මට මේ විජය මහත්තයා නැතුණා කියලා දැනගන්නකොට සොමී රත්නායකයි මමයි චිත්‍රපටියේ දෙබස් කෝමින් හිටියේ. ඒ කියන්නේ විජය මහත්තයා නිෂ්පාදනය කරපු චිත්‍රපටිය දිනන වරදට දඬුවම් මම අධ්‍යක්ෂණය කළපු. ඒ චිත්‍රපටියේ දර්ශනයක් තිබුණා මේ සොමී රත්නායක මහත්තයා දෙබස් කවපු නැති. ඒ කියන්නේ ඒකට මේ සොමී රත්න මහත්තයාගේ සොමී රත්නායක මහත්තයාගේ දින නැතුව කොහොම හරි මම මේ මේ වෙන්නප්පුව පැත්තට ගිහිල්ලා සොමී වගේ වොයිස් එක තියෙන පුද්ගලෙක් ඉන්නවා කියලා හම් වෙලා එයාව ගෙනල්ලා වොයිස් කරා. මොකද මාස ගානකට සොමියාගේ ඩේට් තිබුණේ නැහැ, ඩේට්ස් තිබුණේ නැහැ. පස්සේ මේක කරලා තමයි චිත්‍රපටිය ඉවර කරලා සෙන්ස කරලා තිබුණේ. මේ අතරේ මේ පෙබරවාරි 16 වෙනිදා සොමී රත්නායක මහත්තයා 1988 පෙබරවාරි 16 වෙනිදා සොමී රත්නායක මහත්තයා සරසවි චිත්‍රාගාරේ ඉන්නවා බව දැනගෙන අර ඩබින් ලූප් එක සොමි ලව්වම දෙපස් කැවීමට මම හිතාගෙන විජේ කුමාරතුංග මහත්තයාගේ දෙට්ට ඇවිල්ලා උදී මට වාහනෙත් මට එපයි කියලා ඕනේ වාහනයක් ඕනේ මම බස් එක යන්නම් කියලා රුපියල් 100ක්ද කොහෙද මම ඉල්ලගත්ත විජේ මහත්තයාගෙන් දවල්ට කන්නයි බොන්නයි රුපියල් 100ක්.
100ක් කියන්නේ ලොකු ගාණක් ඒකල් නේ.
100ක් කියන්නේ සෑහෙන ලොකු ගාණක්. ඉතින් ඒ රුපියල් 100ක් ඉල්ලගෙන මම ගියා සරසවි චිත්‍රාගාරට සොමි රත්නායක හම්බෙලා මේ කොටස නැවත ඩබ් කරගන්න සොමි ලව්වම. නමුත් හරියට 12:20ට මේ අභාග්‍ය සම්පන්න සිදුවීම සිද්ධ වෙලා මිනිත්තු 10කට 15කට පස්සේ කියන්නේ 12:45ටත් ඉස්සෙල්ලා තමයි අපි මේක දැනගත්තේ. දැනගෙන අපි එළියට බහිනකොටම වගේ තමයි SV චන්ද්‍රා මේ ළඟදී නැතුනේ ඇමරිකාවේදී.
ඔව්.
එයා මේ L300 වෑන් එකේ දොර අරගෙන නිවුස් අහනවා. මේ නිවුස් එක ලැබිලා දවල් 12:45 ප්‍රවෘත්ති අහනවා. එතනදිත් කිව්වා විජේ මහත්තයාට වෙඩි දෙලයි කියලා. කොහොම හරි අපි එතනින් කන්න ගත්ත ඒවත් ඔක්කොම දාලා මේ දෙබස් කවන ඒවත් විසි කරලා දාලා සොමී රත්නායක මහත්තයා මමයි ආවා ගෙදට විජේ මහත්තයාට වෙඩි වැදිච්ච තැන්ට. ඒ එනකොට සොමීගේ කාර් එක කැඩුනා බොරැල්ල කනත්ත හරියදී. එතන වෙච්ච ගැරේජ් එකට දාලා ත්‍රිවිලර් එක ආවා විජේ මහත්තයාගේ තැන්ට බලන්න. ඉතින් ඒ මොහොතේදී සෑහෙන කම්පැනිකට පත් වුණා. අපි එන ගමන් ප්‍රාර්ථනා කර කර ආවිත් මේ විජේ මහත්තයා වෙඩි තිබ්බට වෙඩි වැදිලා නැතු ඇති කියනවා. අපිම කතා කරනවා මේ සමහර විට මේක මේ වෙඩිල්ල අයිනකින් ගිහිල්ලා ඇති. එවැනි ප්‍රාර්ථනා රසක් එක්ක තමයි අපි මෙතනට පැමිණියේ. එතකොට මම දැක්කා මාලනී ෆොන්සේකා මෙතනියත් අඬාගෙන ගේතුලට යනවා. ඒ පිටිපස්සෙම තමයි අපිත් ගියේ. ලේ ගොඩක් විතර දැක්කේ ඒ පාර එහෙමම ආව කෙලින්ම මල්ශාලාවට ඇවිල්ලා එතනදී ඉතින් විශාල මේ
සටනක්
දෙන්න වුණා. ඇතුළට යන ඒ තරම් විශාල ජනතාවක් පිරිලා වට වෙලා ඒ කියන්නේ මේ මොහොතටම විශාල ජනතාවක් කොහෙන් ආවද දන්නේ නැහැ. සෙනගක් විජේ කුමාරතුංග නැතුණා කියපු ගමන් මුළු ලංකාවේම සෙනග මේ මෝචරිය වට කරගෙන. ඉතින් එතන ගිහිල්ලා අපිට බලන්න තරම්වත් විජේ මහත්තයා ළඟට ගියාට මොකද අපිට බලා ගන්නවත් අපි විශාල කම්පැනියකට පත් වෙලා ඉන්නේ හිටියේ. ඉතින් මූණ සම්පූර්ණයෙන්ම වහලා තිබුණා රිදී වලින් උතල. ඉතින් ඒ වගේ හරියට මේකම් මේ දැන් මේ කැලුම කතාව අහනකොට මට මේ ගිය සතියේ පිට සතියේ වුණා වගේ තමයි මේ සිදුවීම මට දැනෙන්නේ. මේ බලනකොට දැන් අවුරුදු 25ක් වුණයි කියන එක හරියට හිතා ගන්නත් බෑනේ. විජේ මහත්තයයි ඒ වගේමයි ජෝතිපාල මහත්තයත්.
හොඳයි, අපි මේ මුල්ම ගීතයට පෙර අතුව දිනේෂ් ප්‍රියසාද දෙනු කවුද යන වගේ අපිට අමුතුවෙන් සඳහන් කළා. මේකේ මේ මතකය අලුත් කිරීම කියන්නේ දින වකවානු සංඛ්‍යාත්මකව මතක තියෙන කෙනෙක්. එහෙම නැත්නම් කියන්නේ මම හරියටම කිව්වොත් මේ පිච්චර් පිස්සෙක්.
ඒක හරියටම හරි.
ඔව්, ඒ මොකද මමත් පිච්චර් පිස්සෙක්. දිනේෂුත් බොහෝලාට අපි දෙන්න හම්බුනම මේ පරණ චිත්‍රපටි ගැන තමයි වැඩි හරිය කතා කරන්නේ. මොකද ඔබට අර මතකයි, මේ කියන්නේ තිරේ පත් වෙන ආලෝක විදුලි බුබුළු පවා කොහෙන්ද ආලෝකකරණය සඳහා භාවිත කරලා තිබුණේ කියලා ඔබ එතනත් සඳහන් කළා තමයි තත්වයට අවතීර්ණ වන්නේ. පළමු ගීතය ප්‍රියමිත්‍ර මිත්‍රවනි දිනේෂ් ඔබ මේක අහනවන හොඳයි. අපි ගීතය අහලා බලමු. මේකේ මේ ගීතය ගායනා කරන්නේ කවුද කියලා ප්‍රියමිත්‍ර මිත්‍රවනි ඔබට පවරනවා. මේක අපි දින දෙක තුනකට පෙරාතුව හොයාගත්තේ අත්ත වශයෙන්ම. දැනට සති කිහිපයකට පෙරාතුව තමයි මේක වාදනය කළා. බොහෝ දිනෙකටත් තරමක් විමතියක් කුතුහලයක් අනිවාර්යෙන්ම තිබුණා. මේ හරහා ගීතය අහලා අපි කතා කරමු.
සිතුවිලියානක සැතපුණු මොහොතක සිහිනෙන් මාදුතු පලිඟු මාලිගෙක රන්මිණි කුණ්ඩල අබරණ පිළියඳ කුමාරියක් අත වනනු දකින්නේ. මිහිමත ඇති ලස්සනම ඇඳුම ඇඳ දහසක් කහවනු තිළිනල සිංගෙන රජකුමරෙකු ලෙස තේජස්වීමම ආවෙන් කුමරිය ඔබ හමුවන්නට.
මමද ඔබගේ ඔබද මගිනම් ඉන්ද කුමරෝ
කිනම් දෙයක් දෙයි අදහන්නට බැරි කිසියම් හැඟුමක් හද තුල තෙරපේ. පෙරමග බලමින් ඉවසුම් නොමැතිව කුමරුනි මම ඔබ එනතුරු සිටියෙමි.
කිසිවෙකු නැති මේ පාළු මැදියමේ අහසින් කිලිහෙන පිණිබිඳු විලස ආදර වරුසා කිලිහේ කුමරි මාහද සොන්නස වලා පටලේ.
අහස ඔබ නම් පොළව මම වෙන් නිසරු කතරේ.
තුන්තිස් පෑ තුල කිසිවක් සිටියෙමි. එය එක් දවසක් සැබෑ වේවිදු.
තුන්තිස් පෑ තුල කිසිවක් නොසිතමි. එය එක් දවසක සැබෑ නොවේ නම්
සිහිනලොවින් ඔබ හමු වෙන්නම් මුළු රැය මම් සිත සත කන්නම්. සිහිනලොවින් ඔබ හමු වෙන්නම් මුළු රැය මම් සිත සත පන්නම්.
ආහා
ප්‍රියමිත්‍ර මිත්‍රවනි, මේ ගීතය ගායනා කළේ සුජාත අත්තනායක සහ මිල්ටන් මල්ලපාරච්චි. හැබැයි ඒකේ එකට කියන්නේ අපි මේ අර්ථපාට කීවීම නොවෙසනම් ආදරය මිමිනුවේ ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා ගැඹුරු හඬ දෙපලක් බව කිව යුතුයි. ඒ හඬට සමානව වර්තමානයේ කොහෙවත් නැහැ. ගීත ඇත්තම සංගීතවත් කරලා තින්නේ පැට්‍රික් දිනපිටිය. සැනකෙලේ චිත්‍රපටයට තමයි ඔය ගීතය නිර්මාණය වෙලා තින්නේ. මම මේක වාදනය කළේ අද දවසේ ආරම්භයේදී. මොකද දිනේෂ් ප්‍රියසාද් අපි සමග සිටින නිසා ගාමිණී ෆොන්සේකාගේ හෙවණැල්ල වගේ හිටපු කෙනෙකු වන හේන්. නමුත් සැනකෙලේ චිත්‍රපටයත් ගාමිණී විජය මාලිනී තිදෙනාම සහ ජෝතිපාලත් ගී ගායනා කරපු චිත්‍රපටයක්. ඔබට ඒ හඬ ඇහිද්දී මොකද හිතුනේ? මේ ගීතය ඇහෙද්දී
නම් ඇත්තටම කැලුම් මගේ මේ ලොමු ඩැහැගෙනනවා. පොන්සේක මහත්තයාගේ හඬ ඇහෙනකොට හරියට මේ මගේ ළඟ මේ ඉන්නවා කියන කතා කරේ.
ඔව්,
කතායි කටහඬ ඇහෙනකොට මට ඇත්තටම කියන ඉවසා දරා සිටින්න බැරි තත්ත්වයක් මත වෙන්නේ. මොකද කටහඬ ඇහෙනවා මනුස්සයව පේන්නේ එහෙම තත්ත්වයක් නේ. දැන් වෙන දණන් ගාමිණී පොන්සේක මහත්තයාව හීනෙන් දැක්කම හරි පවුදවුදේට මන් ටක් ගාලා යනවා. හැරණ තැපැල්ලින් ඉන්නේ දැක්කොත් එහෙම යනවාමයි. ඒ ගිහිල්ලා ඩක් ගාලා බලනවා කියලා පොඩ්ඩක් එහෙම කැරිකලා ෆොන්සේකා මහත්තයාගේ වටේ පොඩ්ඩක් කැරිකලා මං යන්නම් කියලා ගොම තමුස යන්න දාවේ කියලා අහනවනේ. මොන බම්බුටද යන්නේ තමුස? මොකටද තමුස ආවේ නැ නෑ මම මේ ළඟට යන ගමන් මේ ආවේ
පොඩ්ඩක් අර හීනෙන් දැක්ක කියලා කියන්න පුළුවන්
කියලා කියන්නේ නෑනේ. ඔව්, ඊට පස්සේ මම යන්න හදනකොට තමයි මම කියන්නේ මම ඊරේ මං හීනෙන් දැක්ක ගාමිණී මම ඒකයි නිකන් බලන්නාවේ කියලා. නමුත් ඇත්ත වශයෙන් කියනවා නම් මේ කැලුම් මේ දැන් හීන කියන ඒවා තියෙන තමයි හිතේ තියෙන අදහස්නේ පේන්නේ. ඒ කියන්නේ ආසක
දෙයක් කෙලවරක කොහේ හරි තැන්පත් වෙච්ච අදහසක් තමයි උද්දීපනය වෙන්නේ. ඔව්,
ඒ කියන්නේ එක්කෝ අපි මේ අපි ආසා කරන දෙයක් වෙන්න පුළුවන් හීනෙන් පේන්නේ. එහෙම නැත්නම් අපි බය වෙච්ච දෙයක්. ඒ කියන්නේ අපි අකමැති දෙයක් උත් හීනෙන් පේන්න පුළුවන් කියලා කියනවනේ.
ඔව්,
මනෝවිද්‍යාඥයෝ කියනවනේ එහෙම. එතකොට නමුත් ඒක සම්පූර්ණ බොරුවක්. ওই දෙකම ඒ බොරුවක් කියලා කියන්නේ කැලුම් මේක මන් දන්නේ නැහැ. මට හිතා ගන්නත් බෑ ගාමිණී ෆොන්සේක මහත්තයා නැතුණාට පස්සේ 2004 සැප්තැම්බර් 30 නැතුණ දවසෙන් පස්සේ ඔක්තෝබර් මාසේ ඊළඟ ඔක්තෝබර් මාසේ 19 එළිවෙන්න පාන්දර 2 මට හීනෙන් පෙවුනට ඒක හීනෙකුත් නෙමෙයි කියලා මට විශ්වාසයි. මට ඇත්ත කටහඬ මට ඇහුණා. යමක් මට කිව්වා ඒ හීනෙන් පෙනිලා ඉවරලා තමයි මට ඇහැරුණට පස්සෙ තමයි ඒ කටහඬත් ඇහුනේ. නමුත් කැලුම් ඒ දැක්ක දැක්කමයි මෙතෙක් කාලෙකට
අද වෙනතෙක්
ෆොන්සේක මහත්තයා මට හීනෙන් පේන්නේ. මට හීනත් පේන්නේ නැතුව ගියා කාලයක්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ මට සාමාන්‍ය හීනයක් කියන එක පේන්න පටන්
ගත්තේ.
ඒත් ෆොන්සේක මහත්තයා පේන්නේ. එහෙමනම් මගේ හිතේ තියෙන දේ පේන්න එපා. අපි ආශා කරන දේ පේන්න එපා. ගාමිණී ෆොන්සේක මහත්තයා මට පේන්නේ නැහැ හීනෙන් කවදාවත්. මට ඒක හරිම මේ දුක්ඛදායක දෙයක්. මට ෆොන්සේක මහත්තයා හීනෙන් හරි පේනවා නම් ඒක මට මේ මොහොතට හෝ මේ මිනිත්තු 10කට මට ලොකු සැනසීමක් නේ. මේ මනුස්සය පණ පිටින් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා වගේ හැඟීමක් වෙන. නමුත් මට පේන්නේ නැහැ කවදාවත් හීනෙන්. මට තේරෙන්නේ නැහැ මොකද කියලා.
එතකොට මේ විජය කුමාරතුන් ගැන පේනොත් වරදට දනුවන් චිත්‍රපටය ඇත්තරම දැන් තියෙනවද? දැන් ඒක තමයි මේ මෑතකදී අපිට හොයාගන්න බැරි වෙච්ච චිත්‍රපටය. දිනේෂ්
වරදට දනුවම් කියන චිත්‍රපටය විජය මාත නිෂ්පාදනය කරපු චිත්‍රපටය. මම තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. මේ
බොහෝ දිනක
ජෝතිපාල මහත්තයා තමයි සින්දු කියන්නේ. සින්දු 5ක් කියන චිත්‍රපටයේ ජෝතිපාල මහත්තයා මේ ඒක වෙනම රස කතාවක්. මේ ඒකේ එතන සිද්ධ වෙච්ච දේවල් වෙලා තිබුණත් කියන්න පුළුවන්. මේ කැලුම් ඇහුවේ මොකද්ද? වරදට දන චිත්‍රපටය හොයාගන්න
දැන් කොහෙද තියෙන්නේ කියලා. දැන් පෙන්වන්න පුළුවන් තත්ත්වයක තියෙනවා.
පෙන්වන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒ චිත්‍රපටිය මම මේ චන්ද්‍රිකා මෙතනියට කීපවරක්ම කිව්වා මට ඒ චිත්‍රපටිය අයිතිය ලබා දෙන්න මේක සංරක්ෂණය කළ යුතු චිත්‍රපටයක් කියලා.
ඈගාව තියෙනවද මේක?
ඈගාව නෑ. ඒක යම් යම් තැන්වල තියෙනවා. ඉතින් ඒක මට මගේ අනසකට මට ගන්න පුළුවන්. මට අයිතියක් තියෙනවා නම් අයිතියක් නැති දෙයකට මට සටන් කරලා මේ ඒක
අමාරු වෙටෙන්නත් බෑ.
ඒක ලබා ගන්නත් බෑ. එහෙම මට ලිඛිතව චන්ද්‍රිකා මෙතනිය මට ලියලා දෙනවා නම් මේ චිත්‍රපටය මට මේ චිත්‍රපටය ගොඩගන්න පුළුවන්. මේ චිත්‍රපටය ගොඩගන්නවා නම් ගොඩගන්නේ ලංකාවේ මම විතරයි. ඒකත් මට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද මේ චිත්‍රපටය ගොඩගන්න බෑ කෙනෙකුට. ඒ කියන්නේ චන්ඩියා චිත්‍රපටය වල තියෙන දේම තමයි වරදර දනම චිත්‍රපටය වල.
චන්ඩියා චිත්‍රපටයත් දැන් ඔබ තියෙන මේ තාක්ෂණික දැනුමත් එක්ක කියන්නේ නූතන තාක්ෂණය භාවිත කරලා චන්ඩියත් ගොඩගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.
අනිවාර්යෙන් පුළුවන් චන්ඩියා චිත්‍රපටය ගොඩගන්න පුළුවන්. රන්මුතු දුව ගොඩගන්න පුළුවන්. සංදේශය නම් ගොඩගන්න දෙයක් නැති තරම් සංදේශය පොඩි මුදලක් වියදම් කරාම ලංකාවටම පෙන්වන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් ඒකට කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මේ ආකවිස හදන්න කියලා කියන මිනිස්සු ඉතින් දැන් මේ ලේඛනාගාරයට බාර දෙන්න යනවා. එහෙම ආරංචියක් තියෙනවා මේ චිත්‍රපටි ලේඛනාගාරෙන්, අපේ ජාතික ලේඛනාගාරෙන් මේ සංරක්ෂණය කරන්නේ. මේක කල් ගියා වැඩි. දැන් ඉතින් මේ දැන් ඉස්සරහට හදන චිත්‍රපටි මේ සංරක්ෂණය කළ වැඩක් නැහැ. දැන් පැරණි චිත්‍රපටි ටිකයි සංරක්ෂණය කරන්න ඕනේ. ඉස්සරහට හැදෙන චිත්‍රපට මොන තත්ත්ව චිත්‍රපටද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒවා හොඳයි, ඒවා ආරක්ෂා කරලා තියෙන එක වැරද්දක් නැහැ මොනවා වුණත්. නමුත් අපිට සංරක්ෂණය කළ යුතු තිබිච්ච චිත්‍රපට ගණනාවක් තියෙනවානේ. ඉතින් ඒවා දැන් වුණත් කරන්න පුළුවන්. මේ දියුණු තාක්ෂණය උඩ කරන්න පුළුවන්. මේකේ උනන්දු විතරයි ඕනේ, උනන්දු සහ මුදල්. ඉතින් මුදල් විදන් කරන්න ඕන. මේ රජහෝ චිත්‍රපට සංස්ථාව මෙදිහත් වෙලා එහෙම කරනවා. මට ඒ කාර්යභාරය මට සම්පූර්ණයෙන් බාර අරගෙන කරන්න පුළුවන්.
කරන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි මේ වැදගත්ෙක්, බවලතෙක්, බලවතෙක්, බලධාරියෙක් අහගෙන ඉන්නවා නම් ඇත්තටම හුඟ දෙනෙක් බොහොම මේ ප්‍රියයි. එක්ක සංදේශය චන්ඩියා වගේ චිත්‍රපටයේ විශේෂයෙන් වරදට දඬුවම් කියන පුදුම චිත්‍රපටයක්. වරදට දඬුවම් කියන්නේ මේ සියල්ලෙන් පරිපූර්ණ හිනා වෙනවා නම් හිනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ නියම පරිපූර්ණ
චිත්‍රපටයක්,
වාණිජමය චිත්‍රපටයක්.
ඔව්,
සුදුකළු මට්ටමින්,
සුදුකළු මට්ටමින් සහ ඒකේ අවසාන මිනිත්තු 16 වර්ණයෙන්. මොකද මේ ඒක ඒ වර්ණ කරන්න සිද්ධ වුණේ ඒ චිත්‍රපට කතා පුවතේ මේ රසඥතාවේ මත තමයි. ඒකේ වර්ණයට මම ඒක
කරමු
කියලා විජේ මහත්තයට කිව්වේ. මොකද අපි බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් පටන් ගත්තේ. මේ විජේ මහත්තයට ඕන වුණේ මේ චිත්‍රපටයක් කරලා නිෂ්පාදකවරයෙක් වෙන්නවත්, නිෂ්පාදකවරයෙක් වෙලා ඒකෙන් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක්වත් කිසියම් දෙයක් විජේ කුමාරතුංග මහත්තයාගේ හිතක
තිබුණේ නැහැ.
කිසිම දෙයක් දැනක තිබුණේ නැහැ. ඔය වරදට දඬුවම් චිත්‍රපටය පටන් ගන්න පාදක වුණේ මේ දිනේෂ් ප්‍රේසත් කියන මේ කොළු ගැටයා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද විජය කුමාරතුංග මහත්තයා ඒ වෙනකොට මම පෙරලිකාරු චිත්‍රපටය කරනකොට 83 රූපගත කිරීම කරනකොට විජය මහත්තයා හිරගත වෙලා ඉඳලා ඇවිල්ලා දවස් 3කින් තමයි මම පෙරලිකාරු රූපගත කිරීම පටන් ගත්තේ. එච්චර කාලයක් අපි හිටියා විජය කුමාරතුංග මහත්තයම එනකන් හිටියා වෙන කෙනෙක් දාලා මේ චිත්‍රපටය කරන්න නැතුව. ඒ අතරදී මේ චිත්‍රපටයේ දවස් 3ක් රූපගත කරනකොට තමයි පෙරලිකාරයෝ දවස් 3ක් රූපගත කරනකොට තමයි විජය මහත්තයා ඇවිල්ලා මල්ලි මොකද්ද ඊළඟට කරන ෆිල්ම් එක කියලා.
ඒතර
මං කිව්වා ඉතින් විජය මහත්තයා මේක ඉතින් පෙන්වන්න එපා. මේ නිෂ්පාදකවරයෙක් මං ගැන දැනගන්න හරියට මේ මම කවුද කියලා මට කරන්න පුළුවන් ප්‍රමාණය මොකද්ද කියන එක දැනගන්න. නෑ ඔයා මේක කරනකම් මේක ඉවරනකම් ඉන්න එපා. මේක ඉවරච්ච ගමන්ම ඔයා තව චිත්‍රපටයක් පටන් ගන්න. මම සල්ලි දෙන්නම්. මම පුදුමන ඒ වෙලාවේ විජය කුමාරතුංග මහත්තයා මේ අපි ගහක් යට හිටියේ. මේ වාහනේ අපි ෂූටින් චිත්‍රපටිය අර දුවන රෂියන් ජීප් එක පෙට්‍රල් බොනවා. ඉතින් මේක හැතැම්ම කාලයක් යනකොට නවතිනවා. ඉතින් පස්සේ මේ බන්දු සමරසිංහ ගියා පෙට්‍රල් ගේන්න මේ වාහනේ නැවතිච්ච වෙලාවේ. ඉතින් යුනිට් එක ගහක් යට මේ ගම්පොල එන අවුවයි. ඉතින් පොඩි තව ගහක් යට විජය මහත්තයා මමයි හිටියා නැවතිලා. එතන ඉදනකොට තමයි කතාව ඇති වුණේ මේ තුන්වෙනි දවස රූපගත කිරීම කරන. ඉතින් මට පුදුම හිතුණා මේ විජය කුමාරතුංග මහත්තයා මේ මගේ මාව දන්වා කාලෙක ඉඳලා. නමුත් ඉතින් මේ රූපගත කිරීම තුන්වෙනි දවසේම කරන මේ මගේ එක චිත්‍රපටයක දිරගත නොවෙච්ච ඩිරෙක්ටර් කෙනෙකුට කියනවා මේ ඔයා පටන් ගන්න මේක ඉවරලා ලියලා පටන් ගන්න චිත්‍රපටය මම සල්ලි දෙන්න කියලා. මට ඒක පුදුම හිතුණා. මට අදා ගන්නත් බැරි වුණා. පස්සේ මම හිනත් වුණා ඒකට. හරි හරි විජය කරමු කියලා. ඊට පස්සෙත් රූපගත කිරීම කරනකොට මේ තනින් තන අහන සුමානකින් දෙයකිනුත් මට මතකයි ඇහුවා දැන් ඔයා ප්ලොට් එකක් හිතුවද? ආ මං කිව්වා එකක් තියෙනවා කරමු මේ ඔල් ඇක්ෂන් එකක් තියෙනවා කියලා. එහෙම කිව්වා මම කියලා කොහොමරි. ඉතින් ඒක මේ පෙරලිකාරකෙන් පස්සේ චිත්‍රපටිය කරන තත්ත්වෙටපත් වුණා. ඉතින්
අපි ඒතරට කතා කරමු. මේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කතා කළ යුතු විෂයක් අනන්තගිරස් සඳහා ඔබ එළඹිලා ඉන්න ප්‍රේමිතර මිත්‍ර දිනේෂ් ප්‍රියසාද්දෙක් අපි මේ මතකය අවදි කරන්නේ. විශේෂයෙන්ම විජය කුමාරතුංගයන්ගේ විපත සිදුවූ මාසය එකම එච් ආර් ජෝතිපාලයන්ගේ උපත සිදුව මාසය මේ දෙක මැද්දේ තියාගෙන මාතෘකා කරගෙන අපේ සිනමාවේ විවිධ රසවත් තැන් ස්පර්ශ කරන්න අපි මේ සූදානම් වෙන්නේ. මේ විජය කුමාරතුංගෙන් කැමැති ගීතයක් අපි ඊළඟට වාදනය කරන්නේ. විරාමෙන් පස්සේ අපි තවත් කතා කරමු. මේ ගීතය මුලින් අහන්න කියලා ඔබට ආරාධනය කරනවා.
කවුලුවින් හිනාවි එබිකම් කළේ ඒ හිනාවෙන් මාවෙලන්න මාවෙලාගෙන මට තලන්නද ඇහිනාවෙන්නේ කවුරුදු අර කවුලුවින් හිනාවි එබිකම් කළේ හිනාවි මාවෙලන්නද මාවෙලාගෙන මට තලන්නද ඇහිනාවෙන්නේ මට බැහැ ඈත යන්නට ඒනුවන් රැහැනින් මිදීලා ඉතින් මට බැහැ ඈත යන්නට ඒනුවන් රැහැනින් මිදීලා කවුළුවේ දොර හඳෙන් ඇරගෙන මෙත් ළඟින් ඉන්නම් අර කවුළුවින් හිනාවි එබිකම් කළේ හිනාවෙන් මාවෙලන්නද මාවෙලාගෙන මට තලන්නද ඇහිනාවෙන් කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම් කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම් කවුළුවේ දොර හඳෙන් ඇරගෙන මෙත් ළඟින් ඉන්නම් අර කවුළුවින් හිනාවි එබිකම් කළේ හිනාවෙන් මාවෙලන්නද මාවෙලාගෙන මට තලන්නද ඇහිනාවෙන්